වහන්සේගේ සද්ධර්මයෙන් විදක් නැමැති මාගේ ධර්ම පොතේ විචිපස්සනා පරිච්ඡේදයේ වෙනවා දී ඇති පරිදි විස්තරයක් මේක තියෙනවා. මේ සංජාතිකයා සහ ගන්ධබ්බයා කියන මේ අවස්ථා දෙක පිළිබඳව මේ නොවැටෙන කරුණක් තියෙනවා කියලා කියන්නේ ඒ වුණාට පිළිගන්න තුවින්ද බෑ කියලායි පෙන්නන්නේ. කොහොමද මේක දැනගන්න ඕනේ කියලා බොහොම හොඳයි. ඒව තමයි පිළිගන්නත් එපා එකපාර අහකදාන්නත් එපා විමර්ශනය කරන්න. විමර්ශනය කළාම Tamanta මේ හේතු න්‍යාය දැකලා පස්සේ පිළිගන්න. එතකොට තමයි ධර්මාභෝධය එන්නේ. මේක හුඟක් හොඳයි. එහෙම හරි මේ ප්‍රශ්න කළා අහන්නේ. එතකොට ගලාන්නේ විඥාන පත්‍යා නාම රූපං කියන මේ සැරට ගැළපීමේදී රූපයක් නොමැතිව නාමයේ පවණ බොහෝ කාලයක් පවතින ධර්මතාවය භූතේ වශයෙන් සිට යම් යම් අයගින් සිටට ඇතුල් වන ආරමුණු දෙන අයගේ කාය ප්‍රවැත්ම මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන්න කියලා නම් භූතයයි කායයේ ස්වභාවය. මොකද මේ භූතයල කයක් නෑ කියන එකලා අදහසකින් දා මේ පන්නේ නැగిලා තියෙන්නේ. කායක් කියනවා නම් මස්ලේ කායක් විතරයි කාය කියන්නේ කියලා ගත්තොත්. නාම රූප කියන්නේ මස්ලේ කායක විතරක් නම් මේ කතාව හරි. නාම රූප කියලා කියන්නේ මස්ලේ කායක විතරක් කියපු අදහසක් තිබුණා මේක හරි. දැන් මේ නාම රූප පද්ධතිය කියනකොට මේකේ නාමයන්ගේ රූපේ රූපයන්ගේ අවස්ථා කොච්චර සිවුම තියෙනවද? දැන් ආපෝ ධාතුව කියන තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව මේ ධාතු හතර රූප කියලා පිළිගන්න. දැන් අපි අහනවා හුලක මොන ධාතුවද? හුලක වායෝ ධාතුව කියන ඒක රූප දැහුවොත් ඔව් කියන. මස්ලේ වලින් හැදිලා තියෙන එකක් දහගුවම ඔව් කියන. ඒක ගණී බවනි. අතින් අල්ලන්න පුළුවන්. ඇහැට පේනවද? පේන්නේ නැහැ. දැන් හුලක රූපයක්ද නැද්ද? ඒක රූපයක්. දැන් අපි හනා මේ හුලගත් එක්කලා දූවිලි අංශු කියලා කොටසක් තියෙනවා. මේ දූවිලි අංශු හුලගත් එක හැමතැනම පාවෙලා තියෙනවා. ඔක්කොමලා පෙන්වන්න පුළුවන් දහකවා. හොඳ සැර ආලෝක ධාරාවක් එල්ල කෙරුවොත් එහෙම. ඔය වායුව හරහා. බොහොම සියුම් දූවිලි කන්දරාවන් වායුවේ එහෙම එහෙ පාවෙවි යන හැටි පේනවා. ඉරුවෙලිය පුංචි හිදසකින් හිද්‍රාවකින් ගේ ඇතුලේ වැටලා තියෙනවා නම් එහෙම අතල පේනවා පොඩි දූ කඳක් වා එකක් ඇදිලා ආලෝක හදේ නැහැ. ඒක දිහා බැලුවහම පේනවා. එහාට මෙහාට පුංචි පුංචි දූවිලි අංශු එහා මෙහා යනවා. ඔයිතතලා පුංචි දූවිලි අංශු ඇහැලත් පේන්නේ නැහැ. අර වායුවත් එක්කලා හැවතැනම සැරිසරන. දැන් අපි අහුවොත් ඒවා පඨවි ධාතු නෙමෙයිද කියලා. නෑ කියන්නේ. ඒකත් පඨවි ධාතු. ඇහැට පේන්නේ නැහැ ආපෝ තේජෝ ධාතු. නේද? ඇහැට පේන්නේ නැති මට්ටමක් තියෙනවා. අපේ ඇහැට පේන ආලෝක සීමා සහිතයි. ඇඟවටේ ආලෝකයක් තියෙනවා කියනවා අපි ඇහැට පේන්නේ නැහැ. අර ඇඟවටේ තියෙන කිරණ ධාරා ෆොටෝ ගන්න ෆොටෝ එකේ කැමරාවේ ලස්සනට වැටලා තියෙනවා ඇඟවටේ ආලෝක ධාරාවක් තියෙනවා. දැන් ඒතර පේනවා මොකද ඇහැට පේන්නේ නැති. නමුත් ආලෝක ධාරා තියෙනවා. ඒ වර්ණත් තියෙනවා. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව ඔය ඔක්කොම තියෙන ආපෝදාතියෙන් බැඳිලා තියෙනවා ඔයක. දැන් මේවල කියනවා සූක්ෂම රූප. අපි ඇහැට පේන්නේ නැතුවට ඒවා රූප. ඉනි ඔය සූක්ෂම රූපයක් ඇතුළු කරගෙන යක්නි සත්වයේ ශාරීරියේ ගොඩනැගුණා නම් ඒ සූක්ෂම රූපේ ඒ ශාරීරියත් එක්ක ගොඩනැගිට වේදනා සංඥා සංකාර විඥාන සහිත ක්‍රියාදාමය සිද්ධ වෙනවා නම් ඒක නාම. ඒ නාමයි ඒ රූපයි ඒ පුංචි රූපේ නැද්ද? ඉතින් නාම රූප විඥාන පත්‍යා නාම රූපක් කියතිනු විඥානේ නාම රූපයෙන් තොරව හටගන්නේ නැහැ කියන වචනේ අරගෙන නාම රූප කියලා කියන්නේ ඒවා නෙමෙයි මේ මස් ලේකයි විතරක් කියලා දුස්සියා ගත්තොත් එහෙම. එයාට ප්‍රශ්නයක් වෙයි. එයා මේ නාම රූප කියන වචනේ කියනකොට මේ රූප හදන්න අති රූපකම තැන පටන් ගෙන. මහා ගණී භාවන ජනකම් තියෙනවා. ඒ ඔක්කොම රූප තමයි. ගණී භාවනයි එකින් එක. දුර වේවා ළඟ වේවා දීන වේවා ප්‍රණීත වේවා ආදි වශයෙන් රූප වේවා ගණී භාවන වේවා රූපය යමක් වීනම් ඒ සියලු රූපස්කන්ධයටයි. මේ රූපස්කන්ධයන්ගෙන් අපිට ගෝචර වෙන්නේ බොහොම පොඩි කොටසක්. විශාල රූපස්කන්ධ කොටසක් අපිට පේන්නේ නැහැ. ධම්මයක ශාරීරියක් තියෙනවා දෙවියන්ට පේන්නේ නැහැ. ධම්ම ශරීරය. දෙවියන්ගේ දිවසරක් පේන්නේ නැහැ ඒ තරම් සූක්ෂමයි නම් ශාරීරියක් තියෙනවා. අරූප නෙමේ රූප ලෝකෙම. මහා බ්‍රහ්ම කියන්නේ ප්‍රථම අධ්‍යාන තලයේ ඉන්න ප්‍රධාන තලයේ ඉන්නේ එක ප්‍රථම අධ්‍යාන තලයේ ප්‍රධාන කොටසේ ඉන්නේ එකනේ. ධම්ම පාරිසද්ධ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන එක තලයේ තියෙන පුණක් තුනක්. ඕකේ මහා බ්‍රහ්ම කියන තලයේ ඉන්න බ්‍රහ්මයේ දෙවියන් හැම වෙලින්ද ආවොත් එහෙම. එහෙමත් වෙනවා දෙවියන්ගේ සුදාන් සභාවට ඇවිදලා දෙවියන් අවවාදන් සාතනා කරලා යනවා. එහෙමත් අවස්ථා තියෙනවා කියලා හදා වෙන්නේ. ඒ විලාර දෙවියන්ට පේන්නේ නැහැ ඔන්න බ්‍රහ්මයා එනවා කියලා. ආලෝකය පේන්නේ. ඒ ආලෝකය දැකලා තමයි දෙවිය නිගමනය කරන්නේ. ඔන්න බ්‍රහ්මයා එනවා. ඒකට උපමාවක් දෙනවා. ඉර පායන්ට ඉස්සෙල්ලා අරුණාලෝකයේ වැටෙනවා වාගේ කියලා. උදේට ඉර පායන්ට ඉස්සෙල්ලා වැටෙනවා එළියක්. ආකාශය දිහා බලපුවාම නැගෙනහිර අහස දිහා එළිය වෙලා. ඉර නැහැ පේන්නේ. අපි අරුණෝදය නිසා අපි දැනගන්නවා තව පොඩ්ඩකින් ඉර පායනවා කියලා. මෙන්න මේ වගේ දෙවියන්ටත් අරුණෝදය අර අපිට අරුණෝදය පේනවා වාගේ. ඈත තියා බ්‍රහ්මයා එනකොට ආලෝකය අපේ බ්‍රහ්ම ශරීරේ දෙන්නේ නැහැ. ඊට පස්සේ බ්‍රහ්මයා ඇවිදලා ශරීරිය මවන ගණී භාවන කරන අදිස්ථානිය. එතකොට දෙවියන්ට පේනවා බ්‍රහ්ම ශරීරය. ආන් අපේ පියා ආන් අපේ පියා කියලා තමන්ගේ පිය වීතුරු කෙනෙක් පිය කෙනෙක් ආවා වගේ සන්තෝෂ වෙනවා දෙවිය. පියාණෙනි වගේ ආසනෙ ඉඳගෙන පියාණෙනි වගේ ආසනෙ ඉඳගෙන කියලා දෙවිය ආසන දෙනවා. ඉතින් මේ තමන්ගේ දරුවා ඔක්කොම එක්කලා එක විදිහට ඇවිදින් කරනවා වගේ කරනකොට අර රූපකම කය තියෙන ගණීවන කය මවාගත්ත බ්‍රහ්මදේවතාව එයා මොකද කරන්නේ දහසක් ශරීරම වවාගෙන දහසක් පුතුල එක සැරේ ඉඳගන්න. හරි මම ඔයයි කිත් ඉඳගත්තම ඔය පුතාගෙන් කිත් ඉඳගත්තම ඔබලා ඔක්කොම මගේ දරුවෝ මට වෙන සරණ කවුරුත් එකයි. මෙහෙම ඉඳගත්තාම තාත්තාගේ දුර්ලෙ ගිහිලා ඉඳගන්න පුංචි ළමයාට දැනුම කොහොමද? ඒ වගේ දෙවියන් ගහන දුවයක් එනවලු අර බ්‍රහ්ම ශරීරයේ තියෙන පුතුවේ ඉඳගත්තාම යන තාත්තා අතුල ඉඳගත්තාම ඊට පස්සේ ඔක්කොම සන්තෝෂ කරලා එක ශාරීරියක් මාගෙන වැද්දකට එනවා. දැන් මෙහෙම වෙන්නනවා. එහෙනම් මේ ශාරීරියේ ස්වභාවය කොච්චර සූක්ෂමද? ඒකත් රූපයක්, ඒ රූපය සමග හටගත්ත හිතත් නාමය. එහෙනම් ඒක විඥාණය හටගන්නකොට වේදනා, සංඥා, සංඛාර, රූප කියන මේ හතර කැටි කරලා ඒකත් එකම තමයි විඥාණය පහළ කරන්නේ. දැන් රූපයෙන්තරව, වේදනාවෙන්තරව, සංඥාවෙන්තරව, සංඛාරයෙන්තරව විඥානික ගමනක් හිටීමක් වැඩිවීමක් සුතියක් නොදීමි කියලා බුදුන්වහන්සේ දේශනා කරලා තියෙනවා. රූප නැගේ රූප තේරුම් ගන්න බැරි නිසා සමහර අය මේ රූපේතරෝ කියනකොට ගන්නවා මේ මස්ලියකයින්තරෝ කියන. මස්ලියකය කියන එක ගණී භාවන මහා වෙනම රූපයක්. ඒකට කියන්නේ කාර්යකාය. ගණී භාවන රූපය. ඒ නාම රූප කියන වචනෙට අයිති අති සිවුමන රූපයක් තියෙනවා. ඒක තමයි අර කිව්වේ එතන පටන් ගන්නේ ගණී භාවන රූපියට අපි රූප කියලා කියනවා. ඉතින් ඒ රූපේ සූක්ෂම කොටස තමයි අර අන්තරා වායිකය කියලා කිව්වෙත් එහෙම නැත්නම් අර අපි ඉතලා කිව්ව විදිහට ගන්ධබ්බියා කිව්වේ ඒතොර අර සංජාතිකියා කිව්වේ ඔන්නේ අවස්ථා දෙකකට ගත සූක්ෂම කයත මේක තමයි කර්මජකය. කර්මජකයෙන් හටගත්තර පස්සේ චිත්ත රූප නැගිනවා විඥාන හට ගන්නකොට ඒ විඥානේ හැදික කර්මජකයේ ආකාර ගතිය දනුව තමයි හිට නැගින්නේ. ඒකෙන් හටගන චිත්ත රූප කර්මජ රූප සමග එකට ආකර්ෂණය වෙලා පවතිනවා පිහිටෙනවා. කර්මජ රූපයි චිත්ත රූපයි නැගින මොහොතින් කර්ම අවස්ථාව චිත්ත අවස්ථාව ඇහිපිය ගහන්න ඉස්සර ඉක්ම යන ඉක්ම ගිය ගමන් නිදාසෙච්ච රූපය වෙනසෙන්නේ නැහැ. ඒක උතුජ රූප වාටපත් වෙනවා. හටගත්තු සූක්ෂම වූ කර්ම චිත්ත දෙකෙන් ගොඩනැගිත උතුජ රූප පරම්පරාව. කර්ම චිත්ත උතුජ කියන මේ කාරණා තුනෙන් සකස් වෙලා ගොඩ ගැහිලා ඒක අර ආකෘතියට අනුකූලව පිහිටනවා. කර්මජ කායික ආකෘතිය අනුව. ඒ පිහිටියට පස්සේ මොකද වෙන්නේ? එක්තරා මාත්‍රමක ගණී භාවන දිවසර හෝ පේන මාත්‍රමේ ශාරීරිකත්වය බාරපත් වෙනවා. මෙන්න මේකට කියනවා ත්‍රිජකාය කියලා. කර්මජ කායද කියනවා ඒකජ කාය. පිටු විපාක ඇතින් ඒ කර්මජ රූප ඒ මොහොතේ ඉක්ම ගිහිලා ඉතින් කැටි වෙලා හැදෙනවා ත්‍රිජකාය කියලා. හිතද රූපත් හැදිලා හිටන් ඉනකොට හිත රූප වලට එකතු වෙන ත්‍රිජ කායව තුන්වෙනි පුරස්සක ජනිත වෙච්ච කායය කියනවා. කර්ම චිත්ත එකතු කියන මේ තුනේ ජනිත වෙච්ච කාය පුරස්සක එකතු වෙලා රූපසම කායක් හැදෙනවා. මෙන්න මේ කාය තමයි අර ගන්ධබ්බෝ පත්‍රිපත්තෝ හෝති ආදී වශයෙන් පෙන්නපු ගන්ධබ්බ කාය. අන්නේ ගන්ධබ්බ කාය තමයි ජාති සංජාතිව සංජාති කියා කිව්වේ. අන්නේ ගන්ධබ්බ කාය කියා තමයි ඔක්කාන්ති වශයෙන් ගැබකට ගිහිලා පිහිටන්නේ. ඉතින් ගැබට ඔක්කාන්ති වෙන නිසා ගැබේ පරිසන්දි කතාව බුදුදහමේ නැහැ. ගැබේ පරිසන්දි කියන කතාව පස්සේ ලියාගත පොත්වල තියෙන කතාවක් මිස මව් ගැබේ පරිසන්දි වුණා පිළිහිඳ ගත්තා කියන එක. ඔක්කාන්ති වුණා කියන එක මිසක් වෙන එක නෙවෙයි. උප්පත්ති වුණා කියන එක තමයි ඔක්කාන්ති වුණා කියලා වචනේ. උප්පත්තියට ආවා. ඔක්කාන්ති වුණා. ඔක්කාන්තියට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා විඥානයේ මව් කුසේ ඔක්කාන්ති වුණේ නැන්නා. ඇතුලේ අබිනිබ්බාතිය හට ගන්නවාද කියලා. ওই ධර්මයේ පැහැදිලි කරපු දැන් තියෙනවා. අන්න ඔක්කාන්ති අබිනිබ්බාතිය. ඔක්කාන්ති වුණාට පස්සේ අර ගන්ධබ්බියා ගිහිල්ලා. මස්ලී කයක ගණී බවන කයක මූලික ශෛලිය හදාගෙන ශෛලිය ගොඩනගාගෙන. මව් ගැබේ කලල රූපියක් කියන එක හදාගෙන ඒක ඉල්ලෙනවා. ඒක ඉල්ලනට පස්සේ අන්න අර මේ කයජ කයවල් ගණී බවන කයි මස්ලී කයි ආරම්භය එතනින් පටන් ගෙන අබිනිබ්බාති කියලා ගැබ ඇතුළ නිර්මාණය පටන් ගන්නවා ගණී බවන කයි. ගණී බවන රූපිය. කන්දාන පාදු භාවෝ කියලා ස්කන්ධයන්ගේ පහල ක්‍රීමේදී ගණී බවන රූපස්කන්ධය පහල කරනවා. අතපය වැඩිලා, අඟකද වැඩිලා, ඔළුව ඉන්ද්‍රියන් වැඩිලා බල ඇති. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න උපපතිලා බිහි වුණාට පස්සේ බිහි වෙනකොට ආයතනානම් ප්‍රතිලාභෝ කියලා ආයතන ප්‍රතිලාභී ලැබෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා ලැබලා වාහිතිය දැන් ලබන්න එකක් නැතුව හිටියා. දැන් ආයතන ප්‍රතිලාභී ආයතනයක් ලෞත්‍රණය කියලා ලැබුණා. මොකද්ද? මක්ලේ කයක් ඇතුළු කරගෙන ඒ ඇහැකින් බලන්නේ, මක්ලේ කනකින් අහන්නේ, මක්ලේ සහිතව හදාගත්ත නාසයක් ඉන්ද්‍රිය කරගෙන ඒ තුලින් ආග්‍රහණය කරන්නේ. එවන්දු මක්ලේ සහිත වන්නා වූ ජීවේ ඉන්ද්‍රිය හදාගෙන ඒකේ රස විඳින්නේ. මස්ලිය සහිත කායේන්ද්‍රිය හදාගෙන ඒකෙන් කායේ ස්පර්ශය විඳින්න. ඕක හදාගත්ත මොළයක් හදාගෙන ඉඳන් මොළය ඇතුළු කරගෙන ඔය ඒ ඉන්ද්‍රිය අතුරින් අරගන්න හිතවිලි හිතන්න. ඔන්න ඔය කරේ ඉන්ද්‍රිය හයක් හදාගන්න චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනේ ඉන්ද්‍රිය කියලා. සූක්ෂම කයත් ඔය ඉන්ද්‍රිය තිබුණා. ගණීවාන කය හදාගත්තාම ඒක තමයි මස්ලිය කය ඉන්ද්‍රිය ටික. ඕකට කියනවා කූඩුවක් හදාගත්තා කියලා. ඔය කූඩුව ඇතුලේ තමයි ඉන්නේ. සූක්ෂම කයෙන් තමයි ඉන්නේ යන්නේ. ඉතින් ඕක දැකපු ඉස්සලා හිටපු දිවස් ඇති යෝගීන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සලා මේකට හැවටිලා. ඔන්නේ යන්නේ එන එකක් තියෙනවා කපන්න බෑ දැන් කඩුවේ කැපුවොත් ඒක යනවා. ඒගොල්ල දිවස්ෙන් දැකලා කියන්නේ එම්බා ආත්මේ කඩුවකින් තොප කැපිය නොහැක. ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවක් අනන්න ආසේ තොප කයක් හැර කයක් අනන්නේ කියලා භගවත් ගීතාවලිය ආරම්භ කළා ඒ අදහස. මේක විහාත්ම දෘෂ්ටිය. මොකද ඔන්නේ යන්නේ එන එකක් තියෙනවා ඔබ ආත්ම කියලා අරගත්තා. ආත්මය කියන්නේ ඒකයි. ඔය කලන්න බෑ, විඳින්න බෑ, කුච්චන්න බෑ. ඒ තරම් සූක්ෂමයි. ඒක එක එක විදිහට ලොකු වෙනවා, පුංචි වෙනවා, හැඩ ගන්නවා. එක එක හැටියට කියලා බඩට ඇතුල් වෙනවා. ඒකෙන් විශේෂ ආයතනයක් විතර මස්ලි එකක් එකලා ඉන්නවා. ඒකයි මැරිලා ගියාට ඒකෙන් යනවා. ඒක හපන්න කොටන්න බෑ. ආයි විනාශාකට හැදලා යනවා. ඔය එකම කයක් තියෙනවා. ඒක තමයි හිතන්නේ. ඒක තමයි මේ බලන්නේ, අහන්නේ, ඔක්කොම කරන්නේ, හිතාගන්නේ දැන් තියෙන ඒක. ඔය අදහස ගන්නවා මේක ඉන්හ තෝරගන්න බැරුව ඔබ දින ආත්ම දෘෂ්ටිය කියලා. ඉතින් ඔය ආත්ම දෘෂ්ටිය විදෙන්න ඕනේ ඇත්ත දැක ගන්න. මේ හේතු බල නිසා ඒ ඉස්තිරව පවතින කයක් ලෝකේ සත්‍යයකට නෑ. සත්‍යයා කියන්නේ මෙන්න මේ හේතුඵල න්‍යායය කියලා පරිත්‍යාගම් පන්නන හැදෙන හැටි විග්‍රහ කරලා දුන්නා. ආත්ම දෘෂ්ටිය විදහරින්න. ආත්ම දෘෂ්ටිය විදලාට පස්සේ ආත්ම ඇතැලට කතාවක් නෑ. හේතුඵල ධර්මයක් තියෙනවා. මෙන්න මේක පේනවා විදිහ ඇතිදී. ඒ අනුව විග්‍රහ කරලා දුන්නා. ඉතින් ඒකයි තේරුම් ගන්න ඕනේ.